sabe? දෙදහස් දාහත වසරේ එකොළොස්වැනි මාසේ විසි හත්වෙනිදා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ පින්නත් අපේ චින්තා පෙරේරා මැතිනිය එවගේම ලසන්ත පෙරේරා තුමන්ගේ නිවසේ පැවැත්වන දෛනික දවස පුරා පැවැත්වන භාවනා වැඩසටහන දැන් හරි ශක්තිමත් වෙලා ඉන්නේ අපේ පින්වතුන් වැඩසටහන් කීපයකම අනුශාසනා අහලා චිත්ත විසුද්ධිය දිට්ඨි විසුද්ධියක් ඇති කරගෙන කියන්නේ හිත පිරිසුදු කරගෙන දැකීම ගොඩාක් දුරට පිරිසුදු කරගෙන තවත් ඉස්සරහට අපි මොනවද කරන්න ඕන කියලා අපි මෙතන සත්‍ය මතු කරගන්න නම් අයින් කළ යුතු දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්න අයින් කරන්න ඕන නම් වශයෙන් කියන්න එක්කෙනෙක් තමයි ශිෂ්‍යයා ඒ කියන්නේ ශ්‍රාවකයා අනිත් එක්කෙනා තමයි ගුරුවරයා මෙතන ශිෂ්‍යෙක් ගුරුවරයෙක් නැති වුණොත් විතරයි අපිට සත්‍යය සොයා ගන්නට පුළුවන්කම තියෙන්නේ නැතිනම් ශිෂ්‍යයාගේ භූමිකාව ශිෂ්‍යයා කියන රාමුවේ සිට අනුගමනය කරાવી ගුරුවරයා කියන භූමිකාව ගුරුවරයා කියන රාමුවේ සිට අනුගමනය කරાવી ආරම්භයේදීත් අවසානයේදීත් ශිෂ්‍යෙක් හා ගුරුවරයෙක් පමණක්ම ඉතුරු වේවි. එනිසා අපිට වෙනස් වෙන්න ඕන නම් දියුණු වෙන්න ඕන නම් ගුරුවරයෙක් කියන හිතන ඒ ගුරුවරයා ඉවත් කරා නම් ශිෂ්‍යෙක් කියලා හිතන දේ ශිෂ්‍යයා ඉවත් කළා නම් ඒකෙන් අදහස් වෙන්නේ අපි කවුරුත් එකයි කියන එක නෙමෙයි. අපි ඒ තරම් සැහැල්ලුවෙන් ඒ තරම් විවෘතව ඒ තරම් සහනශීලීව නිර්භයව ඍජුව ධර්ම කරුණු තේරුම් ගන්නවා කියන තැනට එන්නයි මේ ගුරුවරයා සහ ශිෂ්‍යයා අපි ඉවත් කරන්නේ. නැත්නම් අපි පුරුදු වෙලා තියෙන අපේ මනස ගුරුවරයා කෙරෙහි දැක්විය යුතු කටයුතු කළ යුතු කියන ආකාරයක් මේක තිබුණොත් අපි ගුරුවරයා කියන දේ පිළිගන්නවා කියන තැනට එනවා. තැන්නම් ගුරු භාවයෙන් සැලකුවාම ඒක අපි යම් යම් දේවල් අපි ගුරු ගෞරවයෙන් බාරගත යුතුයි. ඒ කියන්නේ සත්‍යද අසත්‍යද බලන්නේ නැහැ. බාරගන්නේ හාමුදුරු කෙනෙක් කියපු නිසා. නැත්තම් ගුරුවරයා කියපු නිසා කියලා දැන් බාරගන්නවා. ඒකට සත්‍යමතු වෙනවද? සත්‍යමත් වෙන්නේ. ඊළඟට මේ පින්වතුන්ටත් මා අනුශාසනා කරන්න කල්පනා කළොත් මේගොල්ලෝ අපේ දායකයෝ. මේගොල්ලෝ තමයි අපිට දන් දෙන්නේ. මේගොල්ලෝ තමයි අපිට උපකාර කරන්නේ. ඒ නිසා දායකයා යමක් කිව්වද ඒක ප්‍රතික්ෂේප නොකොට ඒ දායකත්වයේ කෙරෙහි ඒ ගෝලයා කෙරෙහි ගරු කටයුතු සලකා ඒවා අනුමත කරන්න අගය කරන්න පෙළඹුණොත් එහෙම සත්‍යපතු වෙන්නේ නැහැ. අන්නේ හේතුව පදනම් කරගෙනයි මෙතන ගුරුවරයෙක් නැහැ ශිෂ්‍යයෙක් නැහැ කියන දර්ශනය මූලික කරගත්තේ. ඒක හරි ගැඹුරු දෙයක් වෙනතුනේ. හරියට හිතලා තේරුම් ගන්න ඕන කාරණයක්. මම හිතන්නේ අපේ පින්නතුන්ට ප්‍රමාණවත් මගේ හඳ ඇහෙනවනේ. පින්නතුන්ගේ සීලේ ගුණය තරමට, භාවනාවේ ගුණය තරමට, ප්‍රඥාවේ ගුණය තරමට තමයි හිතේ සමාධිය තියෙන්නේ. සමහර අයගේ හිතේ සහනය තියෙනවා මම කාටවත් ණය නෑ කියලා අනන සුඛයේ පදනම් කරගෙන. ණය නැති නිසා තියෙන හිතේ සමාධිය. එහෙම තියෙනව නේද? මං කාටවත් වරදක් නැහැ කියලා අනවජ්‍ය සුඛේ සමාධිය තියෙනවා. ආදීවන්සේ. ඒ වගේම අපි නීතියානුකූල කටයුතු කරලා තියෙන නීති විරෝධී නැහැ කියලා අර වරදක් නැහැ කිය සැපේ තියෙනවා. ඔහොම ඔහොම ගොඩාක් දේවල් තියෙනවා කියන එක. පස්සේ මේ ශාසන ධර්මයේ ගැඹුරට ගියපු කෙනෙකුට පළවෙනි ධර්ම අවබෝධයන් එහෙම දිනු කර ගන්න කෙනෙකුට යාට තියෙන සැපය තමන්ට මමත්වේ නෑ කියන සැපය. සක්කාය දිට්ඨිය නිදහස් වූ සමාධිය. විචිකිච්ඡාවෙන් නිදහස් වූ සමාධිය. සීලබ්බත පරාමාස වලින් නිදහස් වූ සමාධිය තියෙනවා. තේරුණානේ? ඔව්. ආන්නේ වෙනි සමාධියක් තමයි පළවෙනි සෝතාපන්න මාර්ගඵල සමාධිය හැටියට භුක්ති විඳින්නේ. එතකොට අර අනිත් පුදුන් ආයත පුතංජන ආයත තියෙන අනිත් සමාධිත් එකතු කරගෙන ඒ සමාධි වලටම තමයි මේක එකතු වෙනවා. එතකොට බලන්න මොනතරම් ප්‍රබල සමාධියක්ද කියන එක. මොනතරම් වටින දෙයක්ද කියලා. මමත්වයෙන් දැවෙන දැවීම නැති. සැකය නිසා ධර්මයේ පිළිබඳව, ලෝකයේ පිළිබඳව, තමන්ගේ අවබෝධයේ පිළිබඳව, සසර පිළිබඳව දැවෙන ස්වභාවය නැති නිසා හටගත්ත සමාධිය. අතෙන්ට හරිද, මෙතෙන්ට හරිද, අර භාවනාව හරිද, මේ භාවනාව හරිද කියලා ඔළුව විකාර කරනවා. ඒ හාමුදුරුවන්ගේ බණ හරිද, මේ හාමුදුරුවන්ගේ බණ හරිද, අර භාවනාවෙන් ගොඩ යයිද, මේ භාවනාවෙන් ගොඩ යයිද කියලා කල්පනා කරනවා. ඔකට තමයි කියන්නේ සීලබ්බත පරාමාසය කියලා. ඒ කියන්නේ හරියට තහවුරු වෙන්නේ නැහනේ. පාර හරියට දන්නේ නැහැ. එයා සැක කරන මේ පාරෙන් යන්න පුළුවන් වේද, මේ පාරෙන් යන්න පුළුවන් වේද කිය. අපිටත් එහෙම කාලයක් තිබ්බා. දැන් සැක නොකරන්න කියලා කියන්නේ නැහැ පෙන්නතුන්ට මම. සැක තියනවා නම් සැක කරන්න ඕනේ. සැක තියෙද්දි සැක නැවම ගේන්නේ මොකදද? නේද? එතකොට විචිකිච්ඡාව තියෙද්දි විචිකිච්ඡාව නැව වගේ ඉන්න හදන්න එපා. විචිකිච්ඡාව තියනවා නම් විචිකිච්ඡාව ඇති කරගන්න ඕන. එතකොට විචිකිච්ඡාව නැති වෙන්නේ අවබෝධයෙන් පස්සේ. එතකොට මමත්වයේ තීදි මමත්වයේ නෑ වගේ ඉන්න ඕනේ. මමත්වයේ තීදි මමත්වයේ තියෙනවාමයි කියලා හඳුන ගන්න ඕන. මේ මමත්වයෙන් දුර වෙන්නේ කොහොමද කියලා කල්පනා කරන්න ඕන. ඇදෙන්නේ සමහර අපේ පින්නතුන් ඔය ඔක්කොම තීදි මේ නෑ වගේ ඉන්න හදන හැංගිලා. එච්චර සතේ පුජ්‍යලයක් නෑ කියලා හැංගෙන්න හදනවා. මේ ඉන්නවා. එයා ඉන්නවනම් එයාව එළියට දාන්න ඕනේ. දැන් ඇතුලේ මීයෝ හරි කැරපොත්තෝ හරි සරසර ගාන සද්ද ඇහෙද්දි නෑ නෑ මං කැරපොත්තු නෑ කියලා හිතන් ඉන්න ඕන කියලා හිතුවෝ. එතකොට කැරපොත්තු නැති නිසා ඇති වෙන සමාධිය තියෙනවද? නෑනේ. කැරපොත්තු නැතුවම ගියා නම් අන්න එයාට සරසර ගාන සද්ද නෑ. ඊට පස්සේ ආයේ ස්වභාවයෙන් මේ සමාධිය තුල ඉන්නවා. දැන් එකෙන් අපි ඉගෙන ගත්ත මොකන්ද? අපිට මෙතන රඟ දක්වලා හරියන්නේ නැහැ. ඇත්තටම නැති කර ගන්න ඕනේ. දැන් දුක දැනෙද්දී මම නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා මේ දුක හොඳට දැනෙනවා. පීඩා විඳිනවා. එහෙම විඳින ගමන් එයා හිතාගෙන ඉන්න බලනවා මේකේ සතෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ කියලා කල්පනා කරන්න පුරුදු වෙනවා. ඒක කිසි තේරුමක් නැහැ. ඒක කිසි තේරුමක් නැහැ. එයිසම් අපි අන්නේ එහෙම මනසින් හැංගෙන්න නෙමෙයි අපි උත්සාහ කරන්නේ. අතිශයින්ම මනස අපේ ඉස්සරහා අපි මේ සාකච්ඡා මේසෙට, විදර්ශනා මේසෙට නැත්තම් අපි ඒක බන්දේසියට ටේබල් එකට දානවා. ප්‍රශ්නයක් අපි කියන්නේ ටේබල් එකට දැම්ම කියලා නේද ඒක? සාකච්ඡාවට දානවා. ඒ නිසා අපේ මනස කල්‍යාණ මිත්‍රත්වය හැමෙහිදී අපි ඒක ටේබල් එකට දාලා සාකච්ඡා කරලා ඒක විවෘත විසඳුමක් ඇති කරගන්න උත්සාහ කරනවා. අපි මනසේ මෙහෙම හංග ගන්න දේවල් තියා ගන්න අවශ්‍ය නැහැ. ඒවට කියන උපාදාන. උපාදානය කරගන්න. අත් නොහැරම මමය, මගේ, මගේ ආත්මය කියලා ඒක අල්ලගන්න ස්වභාවයක්. ඒ තුල තියෙන්නේ මොකක්ද? අවිජ්ජා පත්‍ය සංඛාරා. මේ මොනවද අල්ලගෙන තියෙන්නේ? යම් කිසි ආකල්පයක්. ඒකට කියන සංකල්පය. බලන්න බලන්න හොඳට බලන්න, ඔබ අල්ලගෙන ඉන්නව නම් අල්ලගෙන ඉන්නේ සංකල්පයක්. සංකල්ප හැරුණකොට ලෝකේ වෙන දෙයක් නැහැ ස්වභාව ධර්මයේ හැරෙන්නට. ස්වභාව ධර්මය නේචර් එක හැරුණාම අනිත් ඔක්කොම තියෙන සංකල්ප. අපිට මේ සංකල්ප තමයි බර. ස්වභාව ධර්මය මේ නේචර් එක අපිට බරක් නැහැ. ඒක හරි සැහැල්ලුයි. ඒ තුළ සැහැල්ලුවෙන් වාසය කරන්න පුළුවන්, කටයුතු කරන්න පුළුවන්. අපිට අවශ්‍ය කරන වේගය, අපිට අවශ්‍ය කරන දේවල් කරගන්න බැරි වේවි, නොලැබේවි කියලා කෙනෙක් හිතුවට ධර්මයේ පැහැදිලි වෙන විදියට පින්නතුනි, අර අපි උපාදානයෙන් කරනවට වැඩියේ වැඩ කොටසක් අපිට කරන්න පුළුවන්කම තියෙනවා. මේ උපාදානයෙන් වැළකී කරන කියන සිතට පතන වැඩ කටයුතු වල. මොකද ඒකට එවිට යා 1000ක් නැතුව මේ වැඩ කරන්න පුරුදු වෙනවා. ආයතනයක වුණත් එයා ප්‍රශ්න හදාගන්න නැතුව වැඩ කරනෝනේ 1000ක් නැති වුණාම. නැත්තම් තරණයට නේද? මේ නපුරු වචන මේ භාවිතා කරගෙන ගැටලු හදාගන්නවනේ. මේ 1000ක් එක්ක වැඩ කරන්න ගියාම 1000ක් නැතුව වැඩ කරන්න ගියාම හිනා වෙලා වැඩ කරන්න පුළුවන්. අර භාවනාවට අප එක දරුවේ ප්‍රකාශ කරන සාහිණි මම ඉස්සරහට කේන් තියෙන කලබලයි. දැන් මට මේ ධර්මයට පිවිසුනාට පස්සේ මට ඒ ගොඩාක් දේවල් අඩු වෙලා තියෙනවා. ඒ නිසා මට ගොඩක් දේවල් දැන් මිතුරන්ගෙන්, යාළුවන්ගෙන්, ආයතනෙන් ලැබෙන්න පටන් අරන් තියෙනවා. තරහ ගන්න කාලේ මට හම්බෙච්ච නැති දේවල් ටික දැන් මට ලැබෙනවා. ගෙදරින් වුණත් එහෙමනේ. ගෙදරින් වුණත් එහෙමයි. කවුරුත් කිට්ටු වෙන්නේ ලස්සනට මල් පිපිලා තියෙන මල් ගහ ළඟට. අපිත් එහෙමනේ නේ. ඒ ගහ ළඟට තමයි මල් පිපිච්ච නැති ගස් තියෙන. ඒවයි පිපුණාම කිට්ටු වෙලා බලන්න. නමුත් සුවඳ බලන්න, ලස්සන බලන්න, ඔක්කොම බලන්නේ මල් පිපිච්ච ගහ ළඟට කිට්ටු වෙලා. එහෙනම් අපි ළඟ මල් පිපෙන්නේ නැතුව බඹරුන්ට අතවන වැඩක් නැත. ඒ නිසා අපි ළඟ මල් පිපුණාම කවුරුත් ඇවිල්ලා මේ මලේ ලස්සන බලනවා, අගේ බලනවා. එහෙනම් අපි කරන්න ඕන මොකක්ද? ලෝකෙට සාප කරන එක නෙමෙයි, ලෝකෙට වැරදි කියන එක නෙමෙයි. අපි තුල මෛත්‍රිය තියනවද? කරුණාව ඉපදිලා තියනවද? දයාපන්න භාවය ඉපදිලා තියනවද? ධර්මය පහළ වෙලා තියෙනවද කියලා බලන්න ඕන. ඒකයි වැදගත්. ඒ කියන්නේ කෙටියෙන් සඳහන් කරොත් අපේ සිත් අපි පවිත්‍රව තබා ගත යුතුයි. සුවඳ හමන ආකාරයෙන් තබා ගත යුතුයි. ප්‍රසන්නව තබා ගත යුතුයි. දැන් මේ කියනකොටම ප්‍රායෝගිකව ඒවා කරනවා නේද පින්නතුන්? මනස තුළ ප්‍රසන්න කරගන්නවා නේ, සෑහළු කරගන්නවා නේ. ගෙදර ගිහිල්ලා නෙමෙයි මේ මේ දවස් අපිට ලැබිලා තියෙන්නේ මෙඩිටේෂන් ඩේ එකක් හැටියට, ආධ්‍යාත්මික දිනයක් හැටියට. අපි මනසින්ම වෙන් කළා තියෙන්නේ අපි හවස 4-5 වෙනකන් අය වෙන දෙයක් ගැන කල්පනාවක් නැහැ. අපි ධර්මයේ ගැනම පමණයි කල්පනා කරන්නේ. කල්පනාවක් ආවොත් ඒක මේ මෙඩිටේෂන් කාලයෙන් පස්සේ තමයි කියලා එයාට සමුදෙනවා. මේ කාලය තුල ඒව ගැන අපි හිතන්නේ ධර්මය ගැන පමණයි හිතන්නේ කියලා කල්පනා කරනවා. දැන් එහෙමනම් ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ තියෙන යම් ಗುಣධර්මයක් තියනවාද ඒ ಗುಣධර්මයේ ප්‍රමාණයට සමාධියක් ලබන්න. අයි මොකුත් මෙනෙහි කරන්න එපා. ස්වභාවයෙන්ම නේචයකින්ම ඔබට දැනෙන්නේ ඒක. තේරුණා නේද? අයි හිතන්න යන්න, අරමුණු කරන්න යන්න, වෙනස් කර කර ඉන්න යන්න, බලන්න යන්න ඒ මොකුත් ඕනේ නැහැ. අවදිය හොඳින් ඇති කරගෙන ස්වභාවික අවදිය, ප්‍රඥාවේ අවදිය හොඳින් ඇති කරගෙන සංසුන්වන්න. ස්වභාවයෙන් දැනෙන දේ තමයි ඔබ ළඟ ඇති ಗುಣධර්මය, ඔබ ළඟ ඇති ප්‍රඥාව, ඔබ ළඟ ඇති සමාධිය, ඔබ ළඟ ඇති ආධ්‍යාත්මික ධනය. ඔබට අඳුන ගන්න පුළුවන්. ඉතින් පොඩි පොඩි සිතුවිලි ධාමයන් එක කලබලයක් තියෙන පුළුවන් මුලින්ම. නමුත් පොඩි වෙලාවක් මේ භාවනාව මේ වශයෙන් ඒවත් එක්කත් බලබලා ඉන්නවා. ඒ සිතුවිලි වල ස්වභාවය ආවා පොඩ්ඩක් ඒගොල්ලන්ගේ වැඩ කරගත්තා ලු ගියා යන්න. අපි ඒකට ආවැඩුවොත් අපි ගැටෙන්න කැමති වුණොත් ඇලෙන්න කැමති වුණොත් එයා ගේට්ටුව ළඟට වෙලා ඉන්නවා ටිකක් වෙලා. හරියට ඔන්න කවුරු හරි කෙනෙක් එනවා. අපි මේ ඇතුලේ ඉන්නවා. නමුත් අපි යාළුවා මොන විදිහකවත් බාර ගන්න කැමති නෑ. ගැටෙන්න යන්නත් කැමති නෑ, ඇලෙන්න යන්නත් කැමති නෑ. අපි කරන්නේ ගේ ඇතුළට එලා සද්ද නැතිනේ. සද්ද නැතිනොත් අර යාළුවා තට්ටු කරනවා, බෙල් කරනවා, නම් කියලා කතා කරනවා, සද්ද යන්නේ. මොකද කරන්නේ? එයා යන්නේ යනවා. එහෙම කරලා තියෙනනේ අපිනේ. ඒක නිසා අත්දැකීම තියෙනවා. ආන්න සිතටත් එහෙමයි. මේ සිතුවිලි එනවා. එයා ඇවිල්ලා බෙල් කරනවා, තට්ටු කරනවා. කවුද ඉන්නේ කියලා අහනවා. නම කියලා කතා කරනවා. විසද්දෙන්නේ. එයා යනවා. ඊළඟට අනිත් එක්කෙනා එනවා. ඉතින් අපිට අවශ්‍යම කෙනා ආවහම අපි දුවල ගිහිල්ලා ඉතින් ඒක පිළිගන්න ස්වභාවය තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී සලකන්නේ කියන සියලු සංස්කාරක ධර්මයෝ අනිත්‍යයි කියලා චිත්ත විවේකයේ වඩන්න කියනවා. යා කවුරු ආවත් ගැටෙන්න යන්නේ, ගැටෙන්න ගියොත් එහෙම ඒත් ගේට්ටුව ළඟ ගස්ටනේ. අර මිනිස්සයා එලවන්න ගියෝ. හරි. ඒ මිනිස්සයාට අපි ඇතුලේ ඉඳගෙන කෑ ගැහුවොත් ගෙදර කවුරුත් නැහැ කියලා එයා දැනගන්න ඇතුලේ කෙනෙක් ඉන්නවා කියලා. නේද? අපි එහෙම කියන්නත් බෑ. එතකොට අපිට අපි සිතුවේ මේ සිතුවිලි යටපත් කරන්න හරි සිතුවිලි එලවන්න හරි යනවායි කියලා කියන්නේ මෙයා ඇතුලේ ඉඳගෙන කෑ ගහනවා ගෙදර කවුරුත් නැහැ කියලා. හරියට අර නිදාගෙන අර කිව්වා වගේ මම නිදි කියලා. නේද? මම නිදි කිව්වා මම නිදිද? එතකොට නිදි නම් අපි දන්නවා සැබෑ නිදි එක්කෙනා කතාව නෑ. ආ නිදිද කියලා වහම ඔව් ඔව් මම නිදි. එයා ඉතින් ඉන්නේ එතකොට. ඒ වගේ අපි මේ ධර්මයේ ක්‍රියාත්මක කරද්දී හරි සැලකිලිමත් වෙන්න ඕනේ. සිතුවිලි ඇවිලා අඬ ගහනවා අපි. නම කියලා අඬ ගහනවා. එතකොට මොකද කරන්නේ? චින්තා කොහොමද කියලා අඬ ගහන්න තියන. එතකොට මේ මම නිදි කියලා කියන්න ගියොත් මොකද වෙන්නේ? එයා දැනගන්නවා අවදියෙන් ඉන්නේ කියලා. ඊට පස්සේ එයාගේ කතාව කියලා අපි අහගෙන. ඒ නිසා අපි හැම දෙයකම හමුවේ සැබෑ ලෙස කටයුතු කරනවා. සැබෑ අවබෝධයෙන් කටයුතු කරනවා. සැබෑ අවබෝධයෙන් කටයුතු කරනකොට අපි මේ දේවල් කැළෙන්නේ ගැටෙන්නේ යන්නේ නැහැ. චුට්ටක් ආව පොඩ්ඩක් සම්බයක් කළා. එයා ආපහු නිකුලා යනවා. වැඩි කරගන්නෙත් නැතුව අඩු කරගන්නෙත් නැතුව තමන්ට ජීවිතයේ තමන් පිරු ප්‍රමාණයට පවතින සතුට, පවතින සමාධිය, පවතින ගුණය, පවතින සීලය ඔබට භුක්ති විඳින්න පුළුවන්. බලන්න භුක්ති විඳලා මොන වගේ රසයක්ද, මොන වගේ දේවල් නැති නිසා තියෙන සැපයක්ද, මොන වගේ දේවල් තියෙන නිසා දුකක්ද කියලා පොඩ්ඩක් මැනගන්නකෝ. ඈ එමින් සැරේ විතේසේ දහම්දුර කිව්ව ටික පැහැදිලි නේ? එහෙමනේ. පැහැදිලි. එතකොට අන්න ඒ විදිහට තමන්ට තියෙන්නේ මොන වගේ සැපයක්ද? තියනවා නම් තියෙන්නේ මොන වගේ දුක් රසක්ද? කුමක් නැති නිසා සැපයක්ද කුමක් තියෙන නිසා දුකක්ද කියලා අපිට හිමී මැනගන්න පුළුවන් හැබැයි විවෘතව ඉන්නේ මදහත් අතිශය මදහත් විනිශ්චයකරුවා නිශ්චලයි සංසුන් කලබල නැහැ එයාගේ තීන්දුවක් මේකේ දාන්න උත්සාහ කරන්නේ නෑ එයාගේ තීන්දුවක් මේකේ දාන්න උත්සාහ කරොත් අපිට සත්‍යමතු කරගන්න බෑනේ ඒ නිසා එයාට තීන්දුවක් නැතුව එයා වාසය කරන්න ඕන ඒ නිසා අපිට තීන්දුවක් නැතුව තීන්දුවක් ගන්න නැතුව තමයි අපි වාසය කරන්නේ තීන්දුව හැදෙන්නේ ස්වභාවයෙන් තීන්දුව හැදෙන්නේ ස්වභාවයෙන් හොඳයි බලමු අපි ටික වෙලාවක් සංසෝ අපිට ඇති පෝසත්කම හා දුප්පත්කම අපිටම දැනෙන්නේ හැම ලෝකේ මිනිස්යාන්ට තියෙන ප්‍රශ්න ගැටලු වේදනා දාහයන් දිහා බලනකොට ඒ දහසකුත් ප්‍රශ්න අපේ පින්නතුන්ට නෑ නෙමෙයිද? නෑ නෙමෙයිද? එහෙම දේවල් නෑ නේ. බලන්නකො අපේ ලංකාවේ හැරෙන්නේ මිනිස්සු යාමයන් මිනිස්සු ඔළුවේ දරාගෙන ඉඳින දුක් වේදනාවන් එක සසඳන බලනකොට ඔයත්තන්ට එහෙම මහා ලොකු දුක් වේදනා නැතුව ඇති. සමහර විටක අපි ඔළුවෙන් හදාගත්ත දේවල් නැති තියෙනවා. ඔළුවෙන් හදාගන්න ප්‍රශ්න ගියොත් එහෙම මූණේ මැද නැහි තියෙන එකත් ප්‍රශ්නයක්. ඒක හරි කැතයි නෙමෙයි, ඉස්සරහට මෙහෙම දිනන කැවුමක් වගේ නේද? ඒක හරි කැතයි. ඒ ඕකත් ප්‍රශ්නයක් කරගන්න පුළුවන්. දැන් කාගෙත් මූණ මැද නැහැ කැවුම වගේ තියෙන නිසා ඔබ ශල්‍ය කර්මකින් අයින් කරන්නේ නැහැ කවුරුත්. කට්ටියටම නැති වෙලා Tamanට විතරක් තිබ්බනම් මොකද වෙන්නේ? අයියෝ හරි කැතයි, ඕක අයින් කරගන්න කොහොම හරි කියලා විශේෂ ගානක් වේදන් කළා, මේක අයින් කළා, මේක ෆ්ලැට් කරනවා. එලාවට මේ කැත හැමෝටම තියෙන නිසා ප්‍රශ්නයක් නැහැ. දැන් එතකොට මේ පුහුදුන් බව නිසා හටගත්ත පිස්සුවත් ඒකයි. අරයට පිස්සුයි කියලා මෙයාට පේන්නේ නැත්තේ පිස්සුව ඔක්කොටම තියෙන නිසා. පිස්සුව සියලු දෙනාටම තියෙන එක වගේ නිසා ඉතින් ගානක් නැහැ. ඉතින් කාටවත් පිස්සුනේ වගේ ඉතින් කවුරු ඉන්නවා. බුදු කෙනෙකුට විතරයි පේන්නේ පුහුදුන් සත්‍යයට. එයා හීනෙක ඉන්නේ, යංගසේ උමුතුවක ඉන්නේ, පිස්සුවක ඉන්නේ, උම්මත්තකා කියලා කියන්නේ ඒක. ඒක පේන්නේ ධර්මයට පත් වුණාට පස්සේ. කඳ උඩට නැග්ගට පස්සේ තමයි තේරෙන්නේ තමන් පල්ලෙහා මොන වගේ අගාධයකද, කටු කැලේකද ජීවත් වුනේ කියලා. එහෙම. දැන් අපි ලබන සමාධිය සුවය ලැබමින් දැන් ධර්ම මාර්ගයේ යන්නත් ඕන, වේදනාවෙන් නෙමෙයි සතුටෙන් යන්න ඕන. දැන් සමහර අය එන්ජොයි කරන්න කියලා ඉවරලා ගිහිල්ලා එදාට ඇති එන්ජොයිය ගන්න ඉන්නේ වෙහෙස වෙලා. වෙලාවට කන්න, හදිස්සියට යනවා, අතන බලන්න ඕන, මෙතෙන් බලන්න ඕන, ටයිම් කව කරන්න හදනවා. එතකොට එන්ජොයි එකක් තියෙනවා. ඒ ගලාගෙන යන විදිහට සන්තෝෂයෙන් යන්න ඕනේ. ලැබෙන තරක් කැමති කන්න ඕන, ලැබෙන විදිහට එතන ගිහින් ඒක බලන්න ඕන. ටයිම් එක මෙහෙ වෙයි කියලා සටනක් කරගන්න ඕනේ. ටයිම් එක මදි වුණොත් යන ගමනක් එකක් අඩු කළා හැරිලෙන ඒක ඒක එන විදිහක් බලාගෙන යන්න ඕන. එතකොට මෙඩිටේෂන් කියලාත් ඇවිල්ලා එදාට තව තවත් ඔළුවේ බරපටවගෙන හිටියොත් එහෙම භාවනා වැඩසටහනක් කියන්නේ. ඉතින් එදාට භාවනාවක් කියලා නෑ නේද? එදාටවත් සැහැල්ලු වෙනවා. එදාට සැහැල්ලු වෙනවා. අපි මේ භාවනාවකින් කරන්නේ අලුත් දෙයක් ඉගෙන ගන්න එක නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. මගේ භාවනාව මම දන්නේ මම කරන භාවනා වැඩසටහන් වලදී මම කරන්නේ පරණ දේවල් අස් කරන්න උගන්වනවා මිසක් අලුත් දේවල් රැස් කරන්න කියලා දෙන්නේ නැහැ. පරණ දේවල් ටික, කඳ ගන්න දේවල් ටික, පුරෝගෙන ඉන්න දේවල් ටික අස් කරගන්න උගන්වනවා මිසක් ආයුධයක් උගන්වන්නේ නැහැ. මට ඉතින් හරි ලේසි. ඔය මං අලුතෙන් දෙයක් ඔළුවේ පටවගෙන ඇවිල්ලා ඔයත්තන්ට මේ මනසට දාන්න ඕනේ නේ. ඔයත්තන්ගේ මනස විවෘත කරන්න කියලා මම පෙන්නනවා. මේ බලන්න මෙතන මකුළු දැල් තියෙනවා. මේ ටික කඩා ගන්න. ආ මේ මේකේ හරියට ඩස්ට් එක තියෙනවා. මේ ටික ක්ලීන් කරගන්න. මේ චිත්තමනේ ගෙදර නැහැ. එහෙම. නමුත් අපි මනසේ උදාහරණයක් වශයෙන් කිව්වා පෙන්නනවා මෙතන දැලිකුණු තියෙනවා, මේ ටික අයින් කරගන්න, මේ බීති ටික පේන්ට් කරගන්න, මෙහෙ නෑ පේන්ට් කරන්න කියලා. හිතේ තියෙන දේවල් අපි ඔන්න කියලා දෙනවා, මේ ටික හදාගන්න. හරි ලේසි. දැන් සමාජයේ ඕක නෙමේ තියෙන වැඩේ. අර අරයගේ හිතේ තියෙන එක ඒක පිරිසුදු කරන්නේ නැතුව අපි තව දෙයක් දාන්න උත්සාහ කරනවා. මකුල් දැල් බැඳිච්ච, පේන්ට් එක නරක් වෙච්ච, අපිරිසුදු වෙච්ච තවත් දෘෂ්ටියක් අර අපිරිසුදු දෘෂ්ටි කොටටම දාන්න හදනවා. එතකොට බලන්න දෙන්නම වෙහෙසටපත් වෙනවද? ඒ කියවලුන් ප්‍රශ්න හටගන්නෙත් ඒක. එයාටත් දෘෂ්ටියක් තියෙනවා. ඒ දෘෂ්ටිය මතිවට තව දෘෂ්ටියක් අනිත් එක්කෙනත් මේකට දාන්න හදනවා. ඉතින් පීඩනේ. ඊට පස්සේ සමහරලාට මෙයා අරයාගේ දෘෂ්ටිය ගන්න කැමති නෑ. අරයා මෙයාගේ දෘෂ්ටිය ගන්න කැමති නෑ. මේ Taman දෘෂ්ටිධාරියෙක් නොවුනහම අපිට පුළුවන් අනිකාගේ දෘෂ්ටිය පිරිසුදු කරන්න. අපි දෘෂ්ටි ගෙනියන්නේ නැතුව දෘෂ්ටි ප්‍රවාහනය කරන්න නැතුව. එතකොට හරි ලේසි. හැමතිස්සම මේ මනස වැඩ කරන්නේ මොනවද කරන්න තියෙන්නේ, මොනවද කරන්නේ, කොහොමද කරන්නේ? හැමතිස්සෙම මේ භාවනාව දිහා බලන්නේ මොනවද කරන්න ඕන, what to do, how to do. මේ මොකද්ද කරන්නේ, කොහොමද කරන්නේ? පුදුම ලෙඩක් කියන. එහෙමකක් තියෙනව නේද මනස ගැතිය? දැන් ඊළඟට අපිට හාමුදුරුව අපිට මොකක් හරි එකක් දැන් මනස වැඩ කරනවා. මේක how to do කී වැඩ කරනවා. ඉතින් ඒ අපි දෙන්න ඕන මොකක් හරි වැඩක් දෙන්නකම් බලාගෙන කට බලාගෙන ඉන්න ඉඳලා භාවනාව ඇරල යනකොට කියන ඒ හාමුදුරු මුකුත් අපිට දුන්නේ නැහැ නේ කරන්න. හරි ප්‍රශ්නයක් ඒක. ඒ කියන්නේ කර්මකාරයෙක් ඇතුළේ ඉන්නෝ. කර්මකාරයා කියන්නේ ඕ කර්ම කරන්න බලාගෙන ඉන්න මොන වගේද? පිටකොටුවේ නාට්‍යාමි වගේ. මල්ලක් වෙනකම් බලාගෙන ඉන්නෝ කර තියාගෙන දුවන. දැන් නාට්‍යාමිලාට මල්ලක් දෙන්න ඕනද? කරුණා කළා වේ නාට්‍යම ජොබ් එකෙන් අයින් වෙන්න ඕන. අනුන්ගේ මලු කර තියාගෙන දුවනකෙන් අයින් වෙන්න ඕන. ඒ කොන්ද කැඩිලා හරි මහන්සි වේදනාවයි පීඩාවයි මේ කර තියාගෙන දුවන මලු වලට මදිව තව මලු හොයන. ඒ ඉතින් යාර මලු උස්සන තරමටනේ යාට වියතනේ හම්බෙන්නේ ඒකයි. ඇති දෙයක් නෑ. මලු උස්සගෙන දුවන දුවන එයා වියතනයක් කියලා ගත්තට ඒ මනුස්සට ඒක මදි කොන්දේ අමාරුවට තෙල් ගන්න මදි ඒක. ඇඟේ අමාරුවට තෙල් ටිකක් බීලා අනිත් ටික තෙල් ටිකක් දාගෙන ඊළඟවෙන්දත් මලු උස්සන එක තමයි කරන්නේ. අවසානෙට තමයි කියන්නේ ඉතින් මේ හීනෙන් ගෑ සබම් වගේ කියලා ජීවිතේ නේද? හීනේ සබම් ගාලා නානවා. නැගිටිනකොට පිරිසුදු වෙලාද? නෑනේ. තවත් කියනවා මොනවද ගහපු පදේකුත් නෑ, පෙරේ පළුවකුත් නෑ කියනවා. ඔන්න ඔය වගේ නිෂ්ඵලයි කියන වචන ඉදිරිපත් කරන්නට කියමන් කියනවා. ternary ඒක තමයි. දැන් අපේ ඔය ගුවන් විදුලි නාලිකාවල ඉන්න සභාපතිලගෙන් ගොඩාක් කාලයක් ගුවන් විදුලි දේශනාවලට නිවේදනය කරපු පරණ හාමුදුරංගෙන්ද නිවේදනය කරපු නිවේදක මහත්තුරු එහෙම ඉන්න. ඒගොල්ලෝ සෑහෙන බණ අහලා තියෙනවා. දාස් ගණන් බණ අහලා තියෙනවා. ඒ රෙකෝඩින් එකට ඉන්නවනේ ඒගොල්ලෝ. ඉතින් මං අහන මහත්තයා දැන් මෙච්චර කාලයක් බණ අහලා ඇතිනේ සෝහාන්වත් වෙලා ඇතිනේ මහත්තයා කියලා. ආදරනේ රෝවාන් නෙමෙයි ඔළුව ගිනි අරන් තියෙන්නේ. වාන්නේ ඔළුව ගිනි අරන් තියෙන්නේ කියලා. පවුනේ. ඔයත්තොන්ට වඩා පුදුම විදියට බණ අහන්නේ පුුවන් විදිහ වල රෙකෝඩින් කරන කට්ටිය පුදුම බණ තොගයක් අහන්නේ. අම රෙකෝඩින් එකම හොඳට අහලා එඩිට් කරන්නත් ඕනේ ඒගොල්ලෝ. ආ කොහොනේ ඇයි එකක් මෙවැනි උත්තුංග ධර්මයක් ලැබෙන්නේ. ආත්ම වර්ණාවෙන් කියන නෙමෙයි ඇත්ත කියන්නේ. හම්බෙන්නේ අවබෝධයෙන් කියන ධර්මයක් හම්බෙන්නේ. එක එකක්. අනික ඒතෝ තමන්ගේ ජීවිතයට එක් කරගන්න ඕන කියන අදහසින් ධර්මය අහන්නේ ජොබ් එකට. සින්දුවක් රෙකෝඩින් කරනවා වගේම තමයි කතාවක් රෙකෝඩින් කරනවා වගේම තමයි ඒක කරන්නේ. ආ ජීවිතයට එකතු කරගන්න කියලා අහන්නේ. දැන් මෙතෙන්ට අපිට ඇවිල්ලා අපිට මේ ධර්මයේ වදින්නේයි අපේ හදවත් වලට. අපි එන්නේ අපේ ජීවිතයට හාමුදුරන්න පුළුවන් යමක් දෙන්න, හාමුදුර යමක් දෙනවා. අපි ඒ දේ ගන්න ඕන දයාවෙන් අරගෙන අපේ ජීවිත වලට අපි එකතු කරගන්න ඕන. ඒ වගේම එකතු කරගන්න ඌමනා විදියට ස්වාමීන් වහන්සේ බලලා උත්තරයක් දෙනවා. දැන් බොහෝම ප්‍රසාදයෙන් මේ කියනවා. ඒක සායනාසේ කියපදේ මට හරියට වැදගත් වුණා. නේද? යාරයේ කයන් කියන මහත්මයෙකුට මම කිව්වා මේ උඩින් යන්න කියලා. හැමදෙස්සෙම හැම දෙයකටම වඩා උඩින් යන්න. වැඩි දෙයක් කිව්වේ නැහැ. එච්චරමයි කිව්වේ. දැන් අද උදේත් ඇවිල්ලා කියනවා සයිනාසේක මට හරි වැදගත් වුණා. දැන් හැමදෙස්සෙම උඩින් යන්න කියලා හිතන්න විතරයි තියෙන්නේ. මොන දේ ලැබුණත් සයිනාස් මම උඩින් යනවා. ඒකට වඩා උඩින්. ආයි මොන පැටලවිල්ලට ආවත් මම එතෙන්ට වඩා උඩින් යනවා. ඉතින් මට මහා ධර්ම ගොඩක් ඔළුවේ තියාගෙන අපහසුාවක් නැහැ. දැන් මම උඩින් යනවා. සයිනාසෙත් අතෑරියේ නැත් දිගටම අහන අහන දෙයට කිවි උඩින් යනවා. ආයි මොන මොන හරි කියනවා. ආයි උඩින් යන්න කියනවා. ඉතින් යාට තේරුණා මේ මෙහෙම කියනකොට මේක අපිට තියෙන මේ හැම දෙයකට වඩා ඉහළින් දකින්න කියන එක. යට නොවි
සමස්තතර ප්‍රශ්නයක් අහන්න මට නිකන් ඒක තමයි සාමාන්‍යයෙන් කියන්නේ අපි ඒ කියන්නේ මම අවබෝධ කරගත්තේ මම ඉතින් අර සේරම ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව සිටි එකේ ඉන්නවා වගේ එහෙම ස්වභාවයක්වත් නෙමෙයිද සාමාන්‍ය නිකන් කියන්නේ මම හිතුවේ එහෙම ඉන්නවා කියන එක. ඊටත් වඩා උඩින් කියන එකද අවබෝධ කරගන්න කි සබත මට කියන්නේ අපිට දැනගන්න හිම යනකොට කොහොමද කියලා.
නෝ ඒකටත් කියන්න තියෙන උඩින් යන්න කියලා. ඒක ගැටලුවක් නේ. එදන් කියන්නේ ගැටලුවක් කරගෙන ආනෝ පස්සෙ. අපිට කියන්න තියෙන ඒකටත් උඩින් යන්න. දැන් ඊළඟ ප්‍රශ්නෙත් ආයි. අගෙනගෙන මේ ප්‍රශ්නේ මේ. ආ යස් ඒකටත් උඩින් යන්න. හරි සරලයි නේ. අර නඩුකාරයෙක් නඩුවෙන් දිනන්න ක්‍රමයක් කියලා දුන්නලු. නඩුකාරය බැලුවලු මෙයාව දිනවන්න පොයින්ට් එකක් ඇත්තෙම නැහැ කිව්වලු. ඒවර මෙයා මානසික රෝගියෙක් හැටියට සලකලා ඉන් කරගන්න ක්‍රමයක් තමයි තියෙන්නේ කියලා කල්පනා කරලා තමන්ගේ සේවාදායකයාට කිව්වලු නඩුකාරය අහන අහන එකට ටොක් කියලා කියන්නේ කියලා. ආ යුෂ්මදා ගෞරව ටොක් කිව්වලු. විශ්වදා වැරදිකාරයද නැවැරදිකාරයද කියලා උලොක් ටොක් කියලා කිව්වා. කෝම් කල්ල කල්ල මෙයා මේ මානසික ප්‍රශ්නයක් තියෙන කෙනෙක් මෙයාට මේක නීති ක්‍රියාත්මක කරන්න බෑ කියලා නිදුස්කර නිදහස් කළා. කරාන පස්සේ නඩුකාරයා ඇවිල්ලා කිව්වලු කොහොමද මගේ පොයින්ට් එක හොඳයිනේ දින්නනේ දැන් මගේ ගාස්තුව දෙනවා කිව්වා. එතකොට ටොක් කියලා ඊට පස්සේ නඩුකාරයා මේ නීතිඥයා කිව්වලු මගේම ටොක් මටම ටොක් කියලා. ඒ වගේ තමයි උඩින් යන්නත් නේද. ඊට පස්සේ ආයනහස මොනවා හරි කතා කරලා ගියා නේ නෝන අපිට මේ පන්සලේ මේ චෛත්‍ය හදා ගන්න දෙන උඩින් යන උඩින් යන ඕක අතහැරලා දාන්න හරි ෂොක් කැඩේ ගන්න මේ මග නතර වෙලා ඉන්නේ එයාපෝට් එකේ ඉන්නේ එන්න විදිය නැති ඉන්නේ උඩින් යන්න කියලා කිව්වත් අර ෂොක් කැඩේ. මේ කැලෑව දැක්කහම චිත්‍රේ මම මතක් වෙනවා මං ඝන වනපෙතක රටේ අභ්‍යන්තර ඈත වනයක් ඇතුළත මේ බලන්න ගියා. මේ අපේ අවුරුද්දේ ආති කෙනෙක් ඉඳලා ඉතින් මේ කැලෑව මම තනියෙන් ඇවිදගෙන ගියා. පස්සේ තමයි කිව්වේ යන්න එපා ඒ කැලෑවේ කොටි පවා සත්තු පවා ඉන්නවා කියලා. මම දන්නේ නැහැ මම ඇවිදගෙන පොඩි එකාවක ගිහිල්ලා ඒ ගල් තලාවක තවත් ගල් ගෙඩියකටත් වැහිලා ඒ ගල් තලාවේ ඒ ගල් ගෙඩිය යට මල් ගහක් හැදලා ඒ මල් ගහේ ලස්සනම ලස්සන මලක් තිබිලා. මේ පාට මේ මල දැක්කහම මහා පුදුම සතුටක් දැනුණා. මේ මල මොන තරම් ලස්සනද කියලා. ඒත් මං කල්පනා කරා මේ මල මම්ම මෙතෙන්ට ඇවිල්ලා මේ ගල් තලාවේ මෙතනින් එබී බලපු නිසා මේ මල මම දැක්ක මේ මෙතන පිපිලා තියෙනවා. නමුත් මේ මල කවුරුවත් දකින්නේ නැහැ. රහසේම පිපිලා රහසේම පරවෙලා යනවා. කිසි කෙනෙක් දකින්නේ නැහැ මේ මල කියලා. ඒකෝ කල්පනා කරනකොට ඊට පස්සේ මටත් හිතෙනවා මමත් ඒක වේදන්නේ. ඈ මමත් එහෙම වේදන්නේ රහසේම පිපිලා මල කැඩෙන රහසේම පරවෙලා යන්නේ දන්නේ නැහැ. අන්න එතන ඒ සිතුවිලි පහළ වෙනකොට මම හිතනවා නෑ 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 එහෙම වෙන්නේ නෑ. එහෙම වෙන්නේ නෑ. මම ලෝකෙටම සුවඳ විහිදුවලා හැමෝටම පේන්න පිපිලා තමයි පරවෙලා යන්නේ කියලා හිතන්න අදිෂ්ඨානයක් ඇති වුණා. ඉබේම ඒ සිතුවිලි මනසින් හිතලා ගත ගන්න ඉබේම පහළ වීමක් වුණා. මම හිතන්නේ ඒකට මගේ වයස අවුරුදු 7කට 7-8 ළමයා හිතන දේවල්. ඒක ඉතින් මේ දේවල් එකතරේ මේ සංසාරේ පුරුදුත් එක්ක ඈ සංසාරේ පුරුදුත් එක්ක අපිට ඔය කෙනෙක් දිහා බැලුවට කෙනෙක්ගේ ජීවිතයක් ඒ ගලාගෙන යන්නේ මෙයා මේ ආත්මේ දැනගෙන ගත්ත සීමාවෙන්ම නෙමෙයි සංසාරික පුරුදු කරන ලද ධර්මත් එක්ක ධර්ම ශක්තියත් එක්ක ඔබ මෙතන මේ ඉන්නේ. සත්‍යයි කි හැමෝටම හිතෙන්න බෑ මෙහෙම වාඩි වෙලා කැපවීමක් කරන්න. ධර්ම රසය ලබන්න. තව දිරටත් අපේ මනස දියුණු කරගන්න ඕන කියලා. එතෙන්ට සංයමයක් නෑ හිත ඇතුලේ. ධර්මයේ කියන්නේ පිනතුරි තුවාලයකට වැටෙන ලුණු වගේ. දැන් අපේ තුවාල සනීප වෙච්ච නිසා අපිට ලුණු වැටුනට දැවිල්ලක් නෑ. ඈ සරව ගලවන තුවාලයක් තියෙන මනසක් වුණොත් එහෙම මේ ධර්මයේ රස නැහැ දුවන. අපේ එක මහත්මයෙක් ඉන්නවා බණ අහන්න යනවා මාත් එක්කම ගිහිල්ලා ඉරලා එයා බණ අහන්න ඇතුළු ටික වෙලාවක් ඉඳලා දුවනවා. මම අහනවා ඔබතුමාට බණ අහනකොට නිකන් පොඩි පිච්චීමක් වගේ එකක් වෙලා දුවනවා නේද කියලා. ඔහු සාහිඳාංශ එහෙම එකක් වෙනවලු. ඇතුළු මනස නිකන් පිච්චෙන්න ගන්නවලු බණ අහනකොට. මං කෝ ඔබතුමා තරහ වෙන්න එපා. ඔබතුමා පිටින්නම් හරියම හීල් තලප ගෑල්ල වගේ හරි හොඳ කෙනෙක්. ඔබතුමාගේ මනස මහා දුෂ්ට මනසක්. මිනිහෙක් ප්‍රතික්ෂේප කරෙත් නැහැ. ඔබතුමාගේ මනස මහා දුෂ්ට මනසක් තියෙන්නේ. ඔය හිටියේ පිටින් ඔය හිටියට හීල් තලප ගෑල්ල වගේ යමන්ට යමක් අසාධාරණයක් කරෙමේ වුණොත් එහෙම යටින් තමයි පලි ගැනීම, ක්‍රෝධ කිරීම, වෛර කිරීම ඔක්කොම කරනවා. කියලා මම එතුමාට අවවාදයක් කරා. ප්‍රතික්ෂේප කරේනේ. වැඩි ඇත්තට පිටින් ඉන්නේ ආයි කියන්නේ නිවාපු ප්ලේන්ටි වගේ. හරි ෂොක් වගේ. ඇල්ලතුරක් නිවල බොන්නේ වගේ කියලා අපි කියන්නේ. ඒ තරමට ඊ ආචාරසී ගෞරවයෙන් සමංකෝ පිට ඔය ඔක්කොම තියෙන්නේ. වන්දලා. මමගේ ඇතුළත මනස පාරමී කිරුලා නැහැ. අපිට වැදගත් තියෙන ওই පිටින් ඉන්න ගුරුවරයා හරි ආච්චි අම්මා හරි අම්මා හරි තාත්තා හරි මහත්තයා හරි රස්සාව කරන පුජ්‍යලයා හරි නෙමෙයි. අර ඉන්සයිට් එකේ ගැඹුරුම මානස. ගුරු වාසේ යාගේ හෘද සාක්ෂිය හදවත කොතරද තියෙන්නේ කියලා. ආන්නේ හදවත පිරිසිදු මිනිස්සු. බුදුරජාණන් වහන්සේ සර්පය උපමා කරගෙන පෙන්වනවා. සමහර සර්පය ඉන්නවලු හපා කනවලු විස නැහැ කියලා. හපා කෑමට විස නැහැ සමහර සර්පය. සමහර සර්පය ඉන්නෝ කෑවට එවලට විස නැහැ පස්සේ විසයි කියලා. සමහර සර්පය ඉන්නෝ කෑවහම එවලි විසයි පස්සේ විස බැහැල යනවා කියලා කියනවා. සමහර සර්පය ඉන්නෝ එවලෙත් විසයි පස්සෙත් විසයි. මේ මිනිස්සුගේ මානසික ස්වභාවයත් එහෙමයි. මනසට ගන්න ස්වභාවයත් එහෙමයි. ඉතින් ওই ධර්මයේ ප්‍රගුණ වෙච්ච කෙනෙක් කවදාවත් මේ හඹා ගිහිල්ලා පලි ගැනීම, ක්‍රෝධ කිරීම, මේ නිඳා කිරීම, අපහාස කිරීම ඒක කවදාවත් කරන්නේ නැහැ. මොකද හේතුව එහෙම දේවල් ඔළුවේ පටවගෙන ඉන්න යාට කැමති වෙන්නේ නැහැ. කුණු රැස් කරගෙන තියාගෙන ඉන්නේ නේ. කැමති වෙන්නේ. හරි සැහැල්ලුවෙන් ඉන්නෝ. එයා කරට එකම දේ තමයි මොකද? අතහැරලා දාන්න. මානසින් අතහැරලා දාන්න. සමහරවල් යතින් නෙමෙයි. සමහරලාට වටපිටාවම පන්සල අතු ගන්න මිනිස්සයෙක් වුණත් වෙන්න පුළුවන්. කතා බහ කරනෝ. එයාට අර එයාගේ සීමාවට විතරයි යන්නේ. ඒකනේ ස්වභාවය. අපි ඊටහා කතා කරන්න යන්නේ කටයුතු කරන්න. ධර්මයටත් බුදුහාමුදුරුවන්ටත් කැමිනෙන්න පින්නතුන් සීමාවක් තියලා තියෙනවා. එහෙම එකක් දීලා තියෙනවා. ඒ තමයි ස්වභාවය හැටි. තමන්ගේ ගෙදරනේ තමන්ගේ කාමර ටික තියෙන්නේ. මනසත් මේ හවුස් එකක් වගේ තමයි. ඒකේ තියෙනවා ගොඩාක් කාමර තියෙනවා. ගබඩා කාමරයක් තියෙනවා. රොඩු බොරුදු දාන කාමරයක් තියෙනවා. ක්ලීනින් බඩු දාන කාමරයක් තියෙනවා. ඈ අමුත්තන් පිළිගැනීමේ කාමරයක් තියෙනවා. තමන්ගේ බෙඩ්රූම් එක නිදා ගන්න මේ එකක් කාමරයක් තියෙනවා. ඈ බැලුම් මහලක් තියෙනවා. ආදී වශයෙන් මේ හවුස් එකක් වගේම තමයි හෝම් එකක් වගේම තමයි තමන්ගේ මනසත් හොඳට බලන්න. ඔය හෝම් එකේ කාමර කීයකට බුදුහාමුදුරන්ට වඩින්න පුළුවන්? කාමර කීයකට වඩින්න පුළුවන්? දැන් අපි ආවත් අපිට කාමර කීයකටද වඩින්න පුළුවන් මේක ඇතුලේ? ආයෙත් එක කාමරයකට ඇරෙන අනිත් ඔක්කොම යන්න පුළුවන්. නැත්නම් කාමර දෙකක් තියෙන ඒ දෙකට ඇරෙන අනිත් ඕනම තැනක් බලන්න පුළුවන්. සමහර අය බලන්න එපා කියන ඒවා අපිරිසුදුයි කියලා කියනවා. පිළියලක් නැහැ කියනවා. ඒක තියනවනේ. ඔබේ මනසේ කාමර කීයක් බුදුහාමුදුරුවන්ට බලන්න පුළුවන්ද? නැත්නම් ශ්‍රාවින් වහන්සේට දැන් බලන්න පුළුවන්ද? අපේ මනසේ කාමර කීයකට එවි බලන්න දෙනවද, කාමර කීයක් බ්ලොක් කරලා වහලා තියෙනවද එනකොට. ඇයි අපිට හැම කාමරයක්ම විවෘත කරන්න බැරි? අපි දන්නවා ඒ කාමරේ අපි හරියට හදලා නැහැ, පිරිසිදු කළා නැහැ, පිළිවෙලට හරි ගැස්සලා නැහැ. ඒක නිසා පෙන්වන්න බෑ. එහෙනම් අපි වහලා තියෙන හැම කාමරයකම දෝෂ තියෙනවා. දැන් මේ ඕනම කාමරයක් පිළිවෙලට හැදුවට පස්සේ බුදුහාමුදුරන්නේ මේ හැමෝටම පෙන්වන්න ඕනේ නැහැ. එහෙනම් බලන්න ඕනේ කියන එහෙම කෙනෙකුට මේ ධර්මයකට එහෙම බලන්න පුළුවන් නේ. යාළුවෙකුට පෙන්වන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ නේ. ඕනම කාමරයක් පෙන්වන්න පුළුවන් මේ මගේ. අර මාධ්‍ය වේදීන් සමහරලාට ගිහිල්ලා නළු නිලියන්ගේ කාමරේ අරකේ මේකේ ගේ විසිට කාමරේ ඔක්කොම පෙන්නන්නේ නේද ගිහිල්ලා. මේක කරන්නේ අනේ වගේ. මේ ඉතින් ඒ වගේ මේ මනසේ මම කතා කරන්නේ. මනස කතා කරන්නේ. මනසේ අපි හංගගත්ත කාමර කීයක් තියෙනවා? බුදුහාමුදුරන්ව පෙන්වන්න බැරි දේවල් තියාගන්නත් එපා. බුදුහාමුදුරන්ව පෙන්වන්න බැරි දේවල් කරන්නත් එපා. හැබැයි බුදුහාමුදුරන් වහන්සේට විවෘත වෙන්න අඟුලිමාලටත් පුළුවන් වුණා, අඹපාලටත් පුළුවන් වුණා. අඹපාලේ හැංගුවේ නැහැ. හැංගුවේ අවිවෘතයි. එච්චරයි තිබුණ රසය. එයා අඹපාලිකම හැංගුවේ නැහැ. ඔව් මං අඹපාලි, මෙච්චරයි, මෙච්චර රජවරු ගානක් මාව කසාද බඳගෙන තියාගෙන හිටියා, මෙච්චර කාලයක් මම මෙන්න මේ වගේ ජීවිතයක් ගත කරා කියලා අඹපාලි විවෘතයි. ඉතින් බුදුහාමුදුරේ ඒ දේ බැලුවා, හිත පිරිසුදු කරලා දැම්මා. සමහර අය අඹපාලි වෙනවා, අඹපාලි වෙලා හැංගෙන, හැංගුණා විවෘත වෙන්නේ. එතකොට ඒක හදා ගන්න බෑ. අඟුලිමාල වුණා, අඟුලිමාල විවෘතයි. මම මෙන්න මේ වගේ මනසකට ආවා, මේ වගේ සිද්ධාමයක් වුණා, ඊට පස්සේ මම මේකෙන් උමුතුවටපත් වුණා. මෙච්චර මම මිනිස් නැති කරා, පව් කළා, මේ වගේ සාහසි වැඩ කළා. ස්වාමීනි මේකයි අසරණයි. ඊට වෙන්නේ කිව්වා අඟුලිමාලගේ අර පෙන්නපු හිත සුද්ධ කළා. එහෙමනම් අපිට ප්‍රධාන දේ තමයි අපි වැරද්ද දෝෂ තියෙන තැන විශේෂයෙන් බුදුහාමුදුරන්ට අපි පෙන්වන්න ඕන. අපේ අඩුපාඩුකම් තියෙන තැන, අපේ දෝෂ තියෙන තැන විශේෂයෙන් පෙන්වන්න ඕන. එතකොට තමයි අපිට කියලා දෙන්නේ බුදුහාමුදුරු මේ ටික මෙන්න මෙහෙම අදාළ කරන. ඒ නිසා අපි දෝෂ හංගන්න නෙමෙයි, ධර්මයේ හැමුවේ තියෙන දෝෂ එළියට දාන්න. දැන් සමහර අයලා අර විවෘතව තමන්ගේ තියෙන ලෝභ සිත්, ද්වේෂ සිත්, තරහ සිත්, රාග සිත් වගේ දේවල් පව කියනවනේ. මම කියන්නේ ඒක හොඳයි. මම හරි රාග චරිතයක් හඳුනේ මට පාලනය කරගන්න බෑ, මහා මාර ලෙඩක් සායනාසි කියන සමහර මහත්තුරු වගේ අය කියනවා ඉන්නේ. හොඳයි. එයාගේ විවෘත භාවය කියන්නේ මට අධික කේන්ති යනවා, තරහා යනවා, මට ඒකම තමයි පාලනය කරගන්න බැරි කියලා එයා බය නැතුව ඒක කියලා ඒක හදාගන්න. ඒක හොඳයි. මං අධික ලෝභයි. සමහර අය කියන මම ඇත්තට දම්පින්ගම් හිමේ කරන්නේ දෙයක් දෙනකොට හරිය හිතනවා, කල්පනා කරනවා හරිය අමාරුයි, එකින් ගලවන්නේ එකින් අටයක් ගලවනවා වගේ ඒක දෙන්න අමාරු ලෝභ චරිතයක් මම ඒ කියනවා. දැන් දාන චරිතයේම ප්‍රගුණ වුණයි කියලා හරියන්නේ නැහැ. ඔන්න ඒක මතක තියාගන්න. සමහර අයගේ දාන චරිතයේම සෑහෙන ප්‍රගුණ වෙලා තියෙනවා. හැබැයි ප්‍රඥා චරිතේ ප්‍රගුණ වෙලා නැහැ. ප්‍රමාණවත් දාන චරිතයක් තියෙන්න ඕන. ඒක හැබැයි. නමුත් ප්‍රඥා චරිතයක් තියෙන්න ඕන. ශ්‍රද්ධා චරිතයක් තියෙන්න ඕන. සතිය තියෙන්න ඕන. විරිය තියෙන්න ඕන නේද? සමාහිත බව තියෙන. මේ සියල්ල එකතු වෙන්න ඕන. දැන් හොද්ද හැදුවොත් ඇල්ලතුරේ විතරයි හොද්දේ අල තියෙන්න ඕන, පරිප්පු තියෙන්න ඕන, කරපුංච නැටි තියෙන්න ඕන, මිරිස් තියෙන්න ඕන, ප්‍රමාණයට කහ තියෙන්න ඕන, ලුණු තියෙන්න ඕන, ඈ ගම්මිරිස් තියෙන්න ඕන. ඕනෝ මන් දන්නේ ගම්මිරිස් දානවද? ඒ වගේ දේවල් ප්‍රමාණවත් දැම්මහම රසවත් හොද්දක් වෙනවා වගේ තමයි මේ මනස තුල අපේ ප්‍රභාස්වර මනසක්, එහෙම නැත්නම් රසවත් මනසක් හැදෙන්නේ එක ධර්මතාවයක් පමණක් වැඩි වීමෙන් නෙමෙයි. සමහර අය කියන සමහර අම්මලාගේ ජීවිත දිහා බැලුවා මුළු ඔක්කොම දන් දීලා. අපේ සමාරයේ ස්වාමීන් වහන්සේලාට ඔක්කොම දන් දීලා ඒ ඇත්තොත් බහන වෙලා ඒ තැන්වල ඉන්නවා. හැබැයි ප්‍රගුණ වෙලා තියෙන දාන චරිතේ පමණ. හරි. ඒසා දස පාරමිතාම තියෙන්න ඕන. දානං සීලංච එක්කම් පඤ්ඤා විරියේන පංච. කාන්ති සත්‍ය මදිත්‍රාණ මෙත්තු පෙක්කා දසීපේ කියලා මේ දස පාරමී බලය එකට එකතු කරන්න ඕන. මේක ආත්මෙන් ආත්මේ කරයි කියලා අපිත් ආත්මෙන් ආත්මේ කරන්න ගියාම ඒක මහා ප්‍රශ්නයක්. අපි ආත්ම හැම එකම පුරාගෙන එන්නේ මේ ආත්මෙම ඔය 10ම වඩන්න බැරිද අපිට? 10ම වඩන්න පුළුවන්. ඒ 10ම වැඩෙනවා. ඒක ඉතින් හරියට තේරුම් අරගන්න ඕන. කොහොමද මේ කටයුතු කරන්න කියලා. එහෙම නැතුව ගමනක් යන්න බෑ. යතුරු තිබුණට හැම යතුරෙන්ම තමන්ගේ ගෙදර දොර අරින්න බෑනේ. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ එක එක අයට යතුරු හදලා දුන්න. අඟුලිමාලගේ දොර අරගන්න අඟුලිමාලට යතුරක් හදලා දුන්නා. අම්බපාලේට දොර අරගන්න අම්බපාලට යතුරක් හදලා දුන්නා. පටාචාරාවට දොර අරගන්න පටාචාරාවට දොරේ යතුර කපලා හදලා දුන්නා. අපිත් ඒ යතුරු දාලා කියන අල්ලපු ගෙදර යතුරු ගෙනල්ලා අපේ දොරෙත් දාලා බලනවා අරින්න පුළුවන්ද කියලා. බෑ බෑ. ලොක්ස් වෙනස්. ඔන්න අපිට වැරදිච්ච තවත් එකක්. දැන් අපි බලනෝ චූලපන්තකර දීපු යතුරු අපිත් දාලා බලනවා ඇරෙනවානේ. චූලපන්තකේ ගෙදර යතුරු අපිට ඇරෙන්නේ නැහැ. ඉතින් කල්යාණ මිත්‍රත්වයේ වගකීම තමයි ඕගොල්ලන්ගේ ලොක් එක මොකද්ද කියලා තේරුම් අරගෙන ලොක් එකට යතුරක් හදන එක. ඔන්න නිවන් දොරටුව ඇරෙන්නේ නැති හේතුව. තමන්ගේ දොර තේරුම් අරගෙන තමන්ගේ ස්වභාවය තේරුම් අරගෙන තමන්ගේ චරිතය තේරුම් අරගෙන තමන්ගේ ඇලීම් ගැටීම් වල ස්වභාවය තේරුම් අරගෙන තමන්ගේ මමත්වයේ ස්වභාවය තේරුම් අරගෙන මේ යතුර හදන්න ඕනේ. කියන්නේ අර මෙහෙම මෙහෙම නැමි 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 තියෙන විදිය හරියට තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ඒකට හරියන යතුරු ඇතුණහම තමයි එක තැනක්වත් අඩු වෙන්න බෑ. තැනක්වත් හරියටම ගැලපෙච්ච තර. හරි. කට්‍යන් ප්ලස් අයිනසෝකවනි යන යතුරක් හරේ මේ හදනවට වැඩි ලේසි නැද්ද ටිකක් ඔක්කොම දැන්. ලොක් එක කඩන්න කැඩෙන්න ගහලා ලොක් එකත් එක්ක කඩා. ඒ අපි මේ ලොක් කඩාගෙන ගියොත් එහෙම කියලා. එහෙම යන්න බෑ මේ නිවන් දොරට. මොකද මේ මාර්යාගේ බැම්ම හරි ශක්තිමත්. නේ? දැන් මිදින්න පුළුවන් තාප්ප නෙවෙයි. දැඩි ආරක්ෂාවල් මැද හිර කරලා තියෙන හිරකරුවෙක් ඉන්නවා. හිරකරුවෝ ඉන්නවා. ඒ හිරකරුවෙකුට තාප්ප හතක් වට කරලා ආරක්ෂාව දීලා තියෙන හැම එකක්ම දරුණු විදිහේ ආරක්ෂිත වලල් තියෙන්නේ. කොහොමද මේ දරුණු විදිහේ ආරක්ෂක වලලු හතක් අභිභවාගෙන ගිහිල්ලා එතනින් එහාට පැනලා ජීවිතේ බේරගෙන දුවනවා කියන එක මොන තරම් තීක්ෂණ බුද්ධියක් තියෙනවද? ඒ ආරක්ෂක විශේෂඥයන්ට කිසිම කෙනෙකුට අසුුනේ නැති පැත්තක තාක්ෂණික බුද්ධියක් මේ මිනිස්සයට එන්නම ඕන. ඒ වගේ අපිට මේ සදායතන වලින් එහාට පණින්න. ඊට පස්සේ අපිට අයිති වෙන ශූන්‍යත්වය. ගොඩාක් අය ওই ශූන්‍යත්වයේ ධර්මයේ කියලා හිතන් ඉන්න. අවසාන තාප්පය හත් වෙන එක හැටියට ওই ශූන්‍යත්වයේ ඉක්වන්න ඕන. මේ වලලු හත පැනලා ඉවර වෙලා අර ශූන්‍යත්වයේ ඉක්මවල යන්න මොන තරම් කල්පනාකාරී සිහියක් බුද්ධියක් තියෙන්න ඕන. අපේ කීයට ගමන් කරලා කළා. හොඳයි මම අපි උදෑසන කාලයේ වැඩසටහනකට සමන්ත කරනවා. හොඳයි.